Puan Sarnai, sir. සැප විඳීමත් දුක් විඳීමත් පසුතැවීමත් සමාධියට බාධාවක් වෙන්නේ කොහොමද සර්?
සැප විඳීම දුක් විඳීම නෙමෙයි බාධා වෙන්නේ. සැප දුක කොහොමත් ජීවිතේ විඳින්න වෙනවනේ. එපා කිව්වත් සැපත් විඳින්න වෙනවා, දුකත් විඳින්න වෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න බැහැ. ජීවත් වෙනවා නම් සමහර වෙලාවට සැප, සමහර වෙලාවට දුක. බාධාවක් වෙන්නේ ඒ දැන් විඳීම, විඳන දුක හෝ සැප ටික වෙලාවනේ විඳින්නේ. මේ ටික වෙලාවක් විඳිනවා. දිගටම මුළු දවසම මුළු ජීවිතේම එක දුකක් අරගෙන, එක සැපක් අරගෙන කාටවත් විඳ විඳින්න බැහැ. ඒ දුක හෝ සැප ටිකකින් ඇති වෙලා යනවා. බාධා වෙන එක හිතින් ඒක අල්ලගෙන දිගටම දුක් වෙවි ඉන්නවා නම් හෝ දිගටම ඒ ගැන සතුටු වෙවි සතුටු වෙවි හිත ඉන්නවා නම්, එහෙම ඉඳ ගියාම වෙන්නේ භාවනා කරන්න ගියාම අන්නේ සිතුවීම් මතක් වෙනවා. අතීතේ මතක් කරන්නේ අපි දැක්කනේ. මතක් වුණාම ඔන්න ඒක පසුතැවීම වෙනවා. අර දිගටම අපි ඒ ආරෝපණය කළා තිබුණු ඒ හැඟීම් එනවා. ඒක පසුතැවිල්ල. පසුතැවිල්ලක් ආවහම ඒ එතනින් ඒ සිදුවීමෙන් එළියට එන්න අමාරුයි. නැමත වර්තමානයේ ඉන්න ලේසි නෑ. නිකන් සිතුවිල්ලක් ආවහම අත්තරණ දෙයක් නිකන් මතක් වුණහම හිත ආපහු ගන්න තියෙන පහසුව නෑ. සතුටුදායක දෙයක් මතක් වුණාම නැත්තම් පසුතැවීමක් එක්ක යමක් මතක් වුණා. ඒක ඇතුළටම කිදා බහැලා එන්නේ. ඒක ගැටයක් ගැහෙනවා. පිටිවි ගැට ගැහෙන හිත. ඒකේ සිදුවීමත් එක්ක මේ මත්කයක් එක්ක හිත ගැටයක් ගහගන්නවා. ගැටයක් ගැහුවාම මෙහෙට ඇද්දට අදින්න අදින්න ගැටේ හිර වෙනවා, තද වෙනවා මිසක් බුරුල් වෙන්නේ නැහැ. විතර මේ ගැට හිත ගිහිල්ලා ගහගන්න ගැට හතරක් ගැන කියවනේ. අතීතය පැත්තෙන් ගැට දෙකක්, අනාගතය පැත්තෙන් ගැට දෙකක්. ඒක කියන්නේ ගැට ගහගන්න එපා කියලා. සැපත් එක්කත් ගැටයක් ගහගන්න එපා, දුකත් එක්කත් ගැටයක් ගහගන්න එපා. විඳින්න එපා කියන්නේ ඒක. පැහැදිලිද?
පැහැදිලුණා සර්. බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. සර් මට මේ අද භාවනාව තුලදී ඇති වෙච්ච දෙයක් ගැන කතා කරන්න. අර සර් කිව්වනේ මේ අපේ පරිසරයට පොඩ්ඩක් ඇහුම්කම් දෙන්න කියලා. එහෙම ඇහුම්කම් දෙනකොට සර් යම් මට ඒ වෙලාවේ ඔළුවට ආව එක කුරුල්ලෙක්ගේ සද්දයක් කියන එක. ඒ කුරුල්ලගේ ශබ්දය නිසා මම දැක්කා හිතේ ඇතිවෙන හිතේ ඇතිවෙච්ච යම් සතුටක් වගේ දෙයක්. සතුටක් වගේ ආශ්වාදනීය දැනීමක් ඇති වුණා. ඊට පස්සේ ඒක මම දැක්කා. ඊළඟට ආපහු ඒ ශබ්දයත් එක්ක ආපහු ඒ කුරුල්ලගේ ශබ්දයෙන් එක්ක ඇති වෙනකොට මම හිත දිහා බලාගෙන හිටියා හිතට මොකද වෙන්නේ කියලා. එතකොට මේ අර මුලින් ඇතිවෙච්ච ආශ්වාදනීය තත්ත්වය අඩු වෙලා නිකන් උපේක්ෂා තත්ත්වයකට වගේ ආවේ. ඊට පස්සේ බැලුවා, ඊට පස්සේ ඇති වුණා ගොරෝසු ශබ්දයක්. ඒ ගොරෝසු ශබ්දය හින්දා හිතට මොනවාද වෙන්නේ කියන එක බලාගෙන හිටියා. එතකොට එච්චරම ඒක ඒ කියන්නේ ආශ්වාදනීය වුණෙත් නැහැ, අනිත් පැත්තට ගියෙත් නැහැ. හැබැයි ගොරෝසු ශබ්දයක් කියලා දැනගත්තා. එතකොට සර් වර්තමානයේත් අපිට ආශ්වාදනීය වගේම සැප වගේම දුක ඒවා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි දැක්කහම නේද ඒක උපේක්ෂාවට පත් වෙන්නේ? මං කියන එක හරිද සර් කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
සැපයි දුකයි නැත්නම් මේ මිහිරයි අමිහිරයි රසයි තිත්තයි මේ සියල්ල වර්තමාන අත්දැකීම්. වර්තමානයේ පේන දෙයකින්, ඇහෙන දෙයකින්, විඳින දෙයකින්, කනබන දෙයකින්, ස්පර්ශ කරන දෙයකින් තමා ওই ටික ඇති වෙන්නේ. වෙන ඇති වෙන්න බෑනේ. ඒකට ඉන්න දැන් කෑවෝ මොනවද? කියන්නේ වර්තමාන අත්දැකීම. රහ කියන්නේ වර්තමාන අත්දැකීමක් පැනිරලා. එතකොට මේවා ඇති වෙනවා. ඊළඟට හිත පුරුදු වෙලා තියෙන්නේ පිටෙදි ගැටෙන්න, හිත කනස්සල්ලටපත් වෙන්න, පැනිරහේදී සතුටු වෙන්න, උද්දාමයටපත් වෙන්න. මේ තමයි හිතේ සාමාන්‍ය පුරුද්ද. ඉතින් මේ දැන් මේක බැලුවේ නැත්නම් අපි හිත දිහා බැලුවේ නැත්නම් වෙන්නේ මෙයා හිතේදී හැම විටම චිත්ත ප්‍රතික්ෂේප කරලා චිත්ත නිදහස් වෙන්න පැනිරහක් හොයනවා. අමිහිරක් ලැබුවාම අමිහිරෙන් නිදහස් වෙන්න යා මිහිරක් හොයාගෙන යනවා. සාමාන්‍ය හිතට තියෙන්නේ ඔය අන්ත දෙක විතර. යා චිත්ත හොයාගෙන. හැබැයි ඒ අමිහිර මෙයා හොයාගෙන යනවා. තමයි අර උපේක්ෂාව ඇති වෙන්නේ. උපේක්ෂාව මැද්දි පොරලොස් බට්ට වගේ මේ හිත යාත්ම හැට යනවා, මිහිරේ මිහිරට යනවා, මිහම පිටකාම් පැනලා අපිට යනවා. මැද නැවතීමක් නැහැ. උපේක්ෂාව තියෙන්නේ මැද මැද්දි. බැලුවොත් තමයි තේන්නේ මේ මැද්දි කියන එකක් තියෙන්නේ. ඒකේ අන්ත දෙක විතර දැකීමෙන් තමයි උපේක්ෂාව තියෙන්නේ. තියෙන උපේක්ෂාවක් නෙමෙයි මේ කොයි වෙලෙත් උපේක්ෂාව තියෙනවා කියන්න බෑ. සිහියෙන් හිටියොත් පමණයි උපේක්ෂාව ඇති වෙන්නේ. එහෙම නැත්නම් උපේක්ෂාවක් නෑ.
හරි සර්. තේරුම් ගන්න සර්.
සිතුරක් ලැබුණාද?
ඔව් සර්. ඔව්. තේරුම් හරි
සර්, තේරුම් ගන්න. තේරුම් ගන්න සර්. සර් මේ මෙනෙහි කිරීම අපිට තර්කානුකූලව කරන්න පුළුවන්. ඒ වගේම දැන් ප්‍රතිපදාව ගැන කතා කරනකොට මෙනෙහි කිරීමක් ගැන සඳහන් වෙනවා. මේ දෙක අතර වෙනස සර් පුළුවන් නම් උදාහරණයකින් පැහැදිලි කරන්න.
විසන්දි වෙලා හිටිය පොඩි කාලයක් විසන්දිලා ඉන්න උනා. එතකොට අර ප්‍රශ්නේ තමන් එන්න මුලින් ප්‍රශ්නෙට මේ අතුරු ප්‍රශ්නේ අතුරු නෙමෙයි මේ ශාලාවේ ඉන්න මේ යෝගීකුගෙන් ප්‍රශ්නයක් මතු උනා. ඒ ප්‍රශ්නේ තමයි මේ ප්‍රේක්ෂාවෙන් සිටීම ඇත්ද කියලා. එහෙමද? ඔව්, ජීවිතේ ඔය කැද්ද කියලා දහන්නේ සම්බර කරගෙන සිටීම. ඔව්, ජීවිතයේ මේ සමබර කර ගැනීම ඒකාග්‍රතාව ඇති වෙන්න නම් ලොකු උදව්වක්. එහෙම නැතුවනම් ඒකාග්‍රතාවක් ඇති වෙන්නේ නැහැ. අපි කොච්චර මහන්සි වුණත් මොන භාවනා ක්‍රමය මොනතරම් ගුරුවරයෙක්ගෙන් ගත්තත් ඒ කරන්න යනකොට හිත දුවනවා. අනිවාර්යෙන් හිත දුවනවා. දුවන්නේ අතීතයට අනාගතයටයි. ඒ ගිහාම ගැට ගැහෙන්නේ අතීතයේ අර පසුතැවිල්ලේ සතුටේ අනාගතයේ පැත්තෙන් දවල් හීනවලයි බයේ. ওই දෙකේ පටලැවෙන. ඔය වගේ ගැට ගැහෙනවා යහපතෙන්. ඉතින් ඒ නිසා එකගතා ඇති වෙන්නේ නැහැ. මානේ දෙන්න බෑ, තාපත් ඉන්න බෑ. සමබර ජීවිතයක් අවශ්‍යයි. දැන් ඔය අපි භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ වෙනුවෙන්ම දවස් ගානක් වෙන් කරගෙන මේ ඉන්නකොට ඔය සත්‍ය ඇති වෙනවනේ. එහෙම පරිසර තියෙන සමබර පරිසරයක වැඩි සපත් නැහැ, වැඩි දුකකුත් නැහැ. ඒ මාධ්‍ය දුක ඇති වෙන සතුට ඇති වෙන ප්‍රවෘත්ති අහන්න බලන්න යන්නෙත් නැහැ, ඒක කතා කරන්න යන්නෙත් නැහැ. එතකොට ඒ ආහාර පාන රටයි ඒකෙත් ලොකු ප්‍රශ්නයක් නෑ. ඒනවා සමබර එක හරි අමාරුයි කියලා කියනවා. එහෙම නැති පරිසරයක් තියෙනවා වැඩි. එතකොට මේකේ අඩු කර ගැනීම තමයි වැදගත් පරිසරයේ පැත්තෙන්. අඩු කරගෙන හැබැයි තියෙන ඉතුරු වෙලා තියෙන සැප දුකට හරි අපි හිතින් ප්‍රතික්‍රියා දක්වීම, හිතින් ඒව පස්සේ දිවීම, ඒ වගේ පලා යන්න උත්සාහ කිරීම, ඔබතුමා කිව්වාගේ ඇලීම ගැටීම අඩු කර ගැනීම ඒක අපේ අතේ තියෙන. ඒක කරගන්න ඕනේ. ඒක තමයි භාවනාව කියන්නේ. භාවනාවක් ඕන වෙන්නේ ඒ නිසා. නැත්තම් මේ ප්‍රශ්නේ පරිසරයට විසඳලා දෙන්න පුළුවන්. ඒ විසඳන්න බෑනේ. පරිසරෙන් උදව්වක් ගන්න ඕනේ. අපි ජීවත් වෙන ආකාරය අපි වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා තමයි සරල ජීවිතයේ, අල්පේච්ඡ ජීවිතයේ මේ ගමනට අත්‍යවශ්‍ය වෙන්නේ. හැබැයි සරල අල්පේච්ඡ ජීවිතය කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒක කෙනෙකු ඉන්න පරිසරය අනුව, කරන රැකියාව අනුව, වයස අනුව, තමගේ ආදායම අනුව වෙනස් වෙන්න පුළුවන්. පොදු මේ ආච්චුවක් නෑ මෙන්න සරල ජීවිතය කියලා. හැමෝටම ලෝකින්න කෝටි 600ක් නා 1000ක් නා ඒ 1000ටම මෙන්න සරල අල්පේච්ඡ ජීවිතය කියලා එහෙම එක ආච්චුවක් නෑ. ඒක ළඟින් කිනාට වෙනස් වෙනවා. නමුත් ඒ සරල අල්පේච්ඡ ජීවිතේ නම් ඕනේ. හොඳයි, මේ අර ඔබතුමා ප්‍රශ්නේ ඇහුවා, ඒක ඉවරයි හල ඉවරද?
ඉවරයි සර්.
අර මෙනෙහි කිරීම හොඳයි. එහෙමනම් ඔව් මෙනෙහි කිරීම මේ තර්ක විතර්ක වලට යන විදිහට මෙනෙහි කිරීමයි, භවනාවකදී එන මෙනෙහි කිරීමයි අතර වෙනස කොහොමද? අනිවාර්යයෙන්ම වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අනුමාන උඩ මෙනෙහි කිරීම. අනුමාන උද මෙහෙම වෙන්න ඇත්තේ මේ නිසා. මෙයා අද අහක බලාගෙන යන්න ඇත්තේ මේ නිසා. දැන් කෙනෙක් අහක බලන් ගියා කියන්නේ එතකොට ඒ ගැන හිතන්න පටන්. ඒකත් මෙනෙහි කිරීමයි. මම අහක බලන් යන්න ඇත්තේ මේ නිසා. ප්‍රශ්නෙක ඉන්න ඇත්තේ. එහෙම නැත්නම් කවුරු හරි මං ගැන මොනවා හරි මෙයාට කියන්න ඇත්තේ. එහෙම නැත්නම් ඊයේ මගේ අතින් වෙච්ච මේ වැරද්ද නිසා මොනවා හරි ඔන්න තර්ක කරන්න පටන් ගන්නවා. ඒ තර්කයට පදනමක් තියෙනවා. පදනමක් තියෙනවා. හැබැයි මෙතන සිහිය නැති නිසා වෙන මූලිකම අත්වැරදීම තමයි අර පළවෙනි අනුමානය. අනුමානයකට එනවනේ. මෙහක බලන් යන්න ඇත්තේ මේ නිසා. ඒ අනුමානය හරි කියලා 100%ක්ම හරි කියලා ගමනේ කරලා ඒක මුල්ගල විදිහට තියාගෙන ඉන්පස්සේ මුළු කතන්දරේම උඩට ගොඩනගනවා. ඒ තමයි සාමාන්‍යක තර්කයක්. එතන තර්කේ තියෙනවා, හොඳටම තර්කේ තියෙනවා. නමුත් ඒ තර්කේට මුල්ගල අනුමානයි. ඉතින් එහෙම ගිහිලා ආරයන් අහන්න පුළුවන්. අර ප්‍රශ්නයක් තිබ්බද? අද උදේ ප්‍රශ්නකින් නේද හිටියේ? එහෙම නැත්නම් වෙන අයට කියන්නත් පුළුවන් ආරයන් ප්‍රශ්නයක් තියෙනවද? ඒ නිසා වැඩි යටත් එක්ක කතා කරන්න යන්න කියන්න පුළුවන්. යෝතේකින් කියන්නත් පුළුවන්. එයාව අපහසුතාවයකට අප්‍රසාදයකට ලක් කරන්න කියන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම අනුකම්පාවෙන් කියන්නත් පුළුවන් අනිත්‍යය. එහෙම අහන්නත් පුළුවන්. මේ අපේ අනුමානයක් පමණයි. ඇත්ත නැති. ඇත්ත මොකද දන්නේ? ඉතින් ඒතර අනිත්‍යය ඒ කහනදී සමහර අය විශ්වාස කරයි සමහර අය විශ්වාස කරයි. ඒ විශ්වාස කරන අය විශ්වාස කරන්නේ තව විශ්වාස කරන අය විශ්වාස කරන්නේ ඒ පදනමක් ඇතුව නෙවෙයි. මේ විදිහට මේ ලොකු කතන්දරයක ජීවත් වෙන්න පුළුවන් හැම දෙනා. දැන් ධර්මයේ මෙනෙහි කිරීම ඊට වෙනස්. ධර්මයේ මෙනෙහි කරන්නේ අත්දැකීම. අනුමාන නෙමෙයි අත්දැකීම. එතන මෙනෙහි කරන්නේ මෙයා අහක බලන් ගියයි කියලා නෙවෙයි. එහෙම ඒ නිසා මගේ හිතට මොකද? මගේ හිතට ඍතු. හිත ඍතවගත්තා. ඒක බලන්නේ ඇයි හිත ඍතවගත්තා? හිත ඍතවගත්තේ මේ අහක බලන් ගිය නිසා ඇයි ඒ අහක බලන් ගියේ කියලා සිතීම එකක්. නෑ ඒ මං හිත ඍතවගත්තා. ඒක ගැන තමයි යා මෙනෙහි කරන්නේ. ඉතින් මේ මෙනෙහි කිරීම දිශා දෙකකට යනවා. භාවනාවේ මෙනෙහි කිරීම කියන්නේ අභ්‍යන්තරයේ හේතු හොයාගෙන හේතු විදිහට හේතු හොයාගෙන යනවා. බාහිර මෙහි කිරී මුලින්ම ඇති වෙන සිටිවිල්ල හේතුව විදිහට අරගෙන ඒ මත එහෙනම් මම මොකද කරන්නේ? එහෙනම් මම මේත් එක්කයි කතා නොකර ඉන්නේ. පරිස්සම් වෙන්න. ආයෙ විහිළු කරන්න යන්නේ. දැන් ওই විදිහට යනවා. නිගමනවලට. තර්කයෙන් අනුමානයෙන් තර්කයට එනවා තර්කයෙන් නිගමනයට. ඒ නිගමනයේ ඇත්තක් කියලා හිතන එක සමාජගත කරනවා. දැන් භාවනාවේ මෙනෙහි කිරීම ඊට වෙනස්. ඒ අනුමානිකුත් නෑ. බලන්නේ කෙලින්ම ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මගේ හිතට මෙහෙම වෙන්නේ? මොන හේතු නිසාද? මොන හේතු නිසාද මෙයා? මේක වෙනස්.
එතනදී ඔය ධර්මදේශනාව අහුවට පස්සේ අපි කරන මෙනෙහි කිරීම තාර්කික විදියට ගොඩනගා ගන්නවා නේද? ධර්මදේශනාවක් අහනවා අපි. අපි කියමු ප්‍රසංගම ධර්මදේශනාවක් අහනවා කියලා අහලා අපි මෙනෙහි කරනවා. එයත් නිකන් අපි තාර්කිකව ගොඩනගීමක් කරනවා නේද? අරක නිසා මෙහෙම වෙනවා, මේක නිසා මෙහෙම වෙනවා. ඒ අනුව මම භාවනා කළ යුතුයි කියලා පදනමක් ගොඩනගෙනවා නේද?
එහෙම ගොඩනගා ගන්න පුළුවනි. ඒ න්‍යායාත්මක තර්කණය එක්තරා දුරකට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් එය මදි. ඒ නිසා තමයි අත්‍යකීම් සමග ගලපන්න සසඳන්න අවශ්‍ය වෙන්නේ. තමන්ගේම අත්‍යකීම් සමග ගලපන්න ඕනේ සසඳන්න. එහෙම ගැලපුවොත් සැසඳුවොත් තමයි හේතුඵල සම්බන්ධෙට මේ ප්‍රශ්නය ඇති වුණේ. නැත්තම් මේ මට භාවනා කරගන්න බැරි වුණේ මේ නිසා. මේ දේශනේදී කියපු කාරණේ නෙමෙයි. මේ දේශනේ කියපු කාරණේ ඇත්තටම එහෙම තියෙනවද ජීවිතේ? එහෙමද මං හිතන්නේ? හිත ඇතුලේ හේතු තියෙනවද කියලා බලන්න. එහෙමද මට වෙලා තියෙන්නේ? තමන්ගේම අත්දැකීම් මතු කරන අත්දැකීම් සමගයි මේ න්‍යාය ගලපන්නේ. න්‍යායත යන්නේ. න්‍යායත කියෝ තර්කයක් එතන තියෙන්නේ. න්‍යායෙන් එන්න ඕනේ අත්දැකීම්. එහෙම කියන දේ මගේ ජීවිතයෙන් ඇදලා තියෙනවා. මට එහෙමද වෙලා තියෙන්නේ? එහෙම බැලුවාම එහෙම වෙලා තියෙනවා කියලා පේනවා නම්, එහෙම හිතන බව පේනවා නම්, අන්තිම නම් එහෙම හිතුවේ නැත්තම් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. හිතන්න නැතුව ඉන්න මොනවද කරන්න ඕනේ? ඒ කරන්න ඕනේ කිටි ඊළඟට එහෙනම් අර දේශනේ කියපු ටික කළොත් මෙහෙම හිතන්න නැතුව ඉන්න පුළුවන්. අන්න ඒ අද්දැකීම් වලට ගැළපෙන මෙනෙහි කිරීමක් තමයි දේශනයේ අවසානයේ වෙන්න ඕනේ. එහෙම නැතුව තමන්ව සම්පූර්ණයෙන් අයින් කරලා පාඩමක් අපි විෂයක් ගැන ඉගෙන ගත්තා වගේ ඒ විෂය විතරක් එහාට මෙහාට හිතුවම වෙන්නේ වචන ටික තේරෙනවා. ඒ කියු වචන තේරෙනවා. ඒ ගත්ත න්‍යායත් තේරෙනවා. නමුත් ජීවිතයට එයින් පණිවිඩයක් ලැබෙන්නේ. ජීවිතයට තමයි පණිවිඩය ගන්නෙ.
සෝ එතකොට මේ දෙක සමගාමීව දෙන්නේ එහෙම නැත්නම් අපේ අධ්‍යක්ීම ප්‍රමුඛ කරගෙන න්‍යායන් ගලපනවද න්‍යාය ගලපනව ධර්ම අධ්‍යක්ීම හදනවද එහෙම නැත්නම් සමගාමීව යනවද මේ දෙක
අද අධ්‍යක්ීම් තියෙනවනේ මහා රහසියක් අපිට ඒ අධ්‍යක්ීම් නම් ඒ කෙලවරක් තු තියෙනවා ඒකද ඒ සියලු අධ්‍යක්ීම් අරගෙන ඒවට ගැලපෙන න්‍යායක් හොයන්න බෑ එහෙම ගියොත් එහෙම අමාරු වෙනවා කවදාවත් මේ වැඩේ පටන් ගන්න බෑ ඒ නිසා න්‍යායයට ගැලපෙන අධ්‍යක්ීම් තමයි ගන්න ඕනේ ඒ න්‍යාය සාහවරු වෙන ඒ කියපු දේශනය ඒ කියපු කාරණේ උපදේශය මගේ අධ්‍යක්ීම් වලින් සනාථ වෙලා තියෙනවා මේ සනාථු පිට තමයි ගන්න ගුවන් සින්දන් ඉගෙන ගන්න පුළුවන්. අර න්‍යායයෙන් ලැබෙන උදව්ව මේ අධ්‍යක්ෂීම් වලින් ඒ පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත්තාම ඊට පස්සේ ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඒකට ඊළඟට ඒ එහෙම නැති අධ්‍යක්ෂීමක් තියෙනවා. ඒ නැති අධ්‍යක්ෂීම් වලට මොකද කරන්න කියන එක තමයි ඊළඟට අහන්නේ. ඒ අර ඒ දැනුළු සමහර රෝග ලක්ෂණ ඒ බේතින් ඒ බේතින් ඒ ප්‍රතිකාරයේ කිව්වනේ කියනකොට ඒ සමහර රෝග ලක්ෂණ ගැන කියුණා. දැන් සියුම රෝග ලක්ෂණ ගැන කියවෙන්නේ නැහැ. කිසිම දේශනාවක සියුම රෝග ලක්ෂණ කියවෙන්නේ නැහැ. ඉතින් හැබැයි අර කියවෙන රෝග ලක්ෂණ මත ඒ බෙහෙත ගත්තත් දැන් සියුම රෝග ලක්ෂණ සනීප වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඉතිරි වෙන රෝග ලක්ෂණ ගැන තමයි අපි අහන්නේ.
මිහිර හෝ අමිහිර හෝ අධ්‍යක්ීම් දැන් සාමාන්‍ය ජීවිතයේ අධ්‍යක්ින ඒවා ඒ කියන්නේ පෙර ඒපයි හඳුනා ගැනීම පෙර පුරුද්ද නිසා ඇතිවන දෙයක් බව මේ මොහොතේ සිහි කල්පනාවෙන් දැනගත්තහම එතෙන්දි සිහි කල්පනාව දැන් මිහිරි හැඟීමක් ඇති වෙනව මොකක් හරි දෙයක් නිසා මේ කියන්නේ අර දැන් කිව්වා වගේ කුරුල්ලෙක්ගේ සද්දයක් හින්දා මිහිරි හැඟීම ඇති වුණා ඊට පස්සේ ඒක හඳුනාගත්තා මිහිරියක් හදවතට දැනන බව තේරුම් ගත්තා මේ මොහොතේ සිහි කල්පනාවෙන් ඒ මතම මේ එහෙම ඒ මිහිර දැනෙන්නේ පෙර පුරුද්ද හින්ද එක ආයත මේ සාපේක්ෂයි නේද කියන්නේ ඒගොල්ලන්ගේ පෙර පුරුද්ද මත තමයි මිහිර හෝ අමිහිර එතනට එන්නේ ඒක හඳුනාගෙන උපේක්ෂාවට පත් වෙන්න පුළුවන් නේද
ඔව් මිහිර අමිහිර කියන දෙක අපි හදාගන්න දේවල් ඒ ඇත්ත ඇත්තටම තියෙන දේවල් නොවේ හදාගන්න දේවල්. ඒ නිසා තමයි ඔය දේවල් සංඛාර විදියට දහමී කියන්නේ. සංස්කාරවලටනේ ඔය දෙක අයිති වෙන්නේ. දුක සැප දෙක, මිහිරා මිහිර, ලස්සන අවලස්සන, තිත්ත පැනිරා මේ සියල්ල සංස්කාර. හදාගන්න දේවල්. මේ හදාගන්න නම් අමුද්‍රව්‍ය තියෙන්න එපේ. එක ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි අතීතය. අතීත විඳීම් අතීත මතක අතීත පුරුදු මේවා ප්‍රධාන අමුද්‍රව්‍ය. නමුත් එකම අමුද්‍රව්‍ය නොවේ. ඒක වර්තමානයේ ඇහෙන්නත් ඕනේ කුරුළු හඬක් හරි මොනවා හරි ඇහෙන්න ඕනේ. ඒත් එක අමුද්‍රව්‍යයක්. අතීතයත් එක අමුද්‍රව්‍යයක්. සහ ඒ වෙලාවේ හිතේ තිබුණු බලාපොරොත්තුවත් වැදගත්. වර්තමානියත් වැදගත්. මොනවද බලාපොරොත්තු මේ? මේ බලාපොරොත්තුයි වර්තමාන සිදුවීමයි අතීත පුරුදුයි. මේ තුන මිශ්‍ර වෙන අනුපාතය අනුව තමයි මිහිර මිහිර හැදෙන්නේ. ඒ වෙනස් වෙන්න පුළුවන්. ඒ හැම වෙලේම කුරුළු හඬක් මිහිරි වෙන්නේ නැහැ. හැම වෙලේම වෙන හඬක් අමිහිරි වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙන. ඒ වෙනස් වෙන්නේ ওই හේතු නිසා. අතීත පුරුදු කොච්චර එකතු වුණාද ඒ වෙලාවේ? වර්තමාන අත්දැකීම මොනතරම් එකතු වුණාද? සහ ඒ වෙලාවේ මොන විදිය බලාපොරොත්තුවකින්ද හිටියේ? ඉතින් මේ සියල්ල සංකලනයක් විදිහට තමයි සතු දුක ඇති වෙන්නේ. මීරාම හිර ඇති වෙන්නේ. කෙලින්ම අතීත පුරුදු නිසාම නොවේ. නිසා අතීත පුරුදු තිබුණත් වර්තමානයේ කෙනෙකුට පුළුවන් උපේක්ෂාවට එන්න. එහෙම නැත්නම් මීර අද්දකින් අමීර අද්දකින් පුළුවන්. සාවිදිහකට කියනවා නම් මේක අවබෝධ කරගන්න එක වැදගත්. වර්තමාන සිදුවීමක් එකයි කුරුළු හඬක් ඕනේ. ඒත් අතීත පුරුද්දකුත් ඕනේ. හැබැයි මේ දෙක වෙනස් කරන්න බෑ. කුරුළු හඬ අපිට වෙනස් කරන්නත් බෑ. අතීත පුරුදු වෙනස් කරන්නත් බෑනේ. අතීතයේ අතීතයේ ඉවිලා ඉවරයි. නමුත් වර්තමානයේ වෙනස් කරගන්න පුළුවන්. වර්තමානයේ වෙනස් කරගත්තොත් මොනතරම් ප්‍රබල අතීත පුරුදු තිබුණත් වර්තමානයේ ඇහෙන දේ මොනතරම් ප්‍රබල වුණත් අපිට ඕන අත්දැකීම ලබන්න පුළුවන්. අපිට උපේක්ෂාවෙන් ඉන්න ඕන උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. සතුටින් ඉන්න ඕන සතුටින් ඉන්න පුළුවන්. අඬන්න ඕන අඬන්න පුළුවන්. ඒ කාරණය කුරුල්ලට බාර දෙන්නෙත් නැහැ. අතීතයට බාර දෙන්නෙත් නැහැ. ඒක අපේ අතීතය.
සර් ඒක තියෙන්නේ ඒ මොහොතේ සිහිය පාත්වා ගැනීමෙන් නේද සර්?
අනිත් හරියන්නේ අර උපේක්ෂාවට ඉන්නත් සිහියටයි. සිහිය නැත්තම් මොනවත් බෑ. සිහිය නැත්තම් එතන අන්න එතෙන්දි තමයි අතීතයේ රජ කරන්නේ. සිහිය නැති තැනක අතීතයේ තමයි පාලකය. ඉතින් එතකොට අපිට ස්වාධීනත්වයක් නෑ. ඊයේ ඇඬුවා නම් අදත් නට. පෙරේද නැටුවා නම් අදත් නට. අද නටනවද අඬනවද නැද්ද තීරණය කරන්න අපිට අයිතියක් නෑ. හැකියාවකුත් නෑ.
එහෙමයි සර්. සිත තමයි ප්‍රධාන කියන එක තේරුණා සර්. සිත මේ දමනය කර ගැනීම එක් මොහොතේ සිහිය පවත්වා ගැනීම පුරුදු වීම වැදගත් බව තේරෙනවා.
සිත කියන්නේ සිහිය කියන එක වැදගත්.
ස්තුතියි සර්.
ඒ වගේම සර් දැන් අර සිහියත් එක්ක නෝන තියෙනවා නම් තමයි නේද සර් අර බාහිරින් එන ඒවයි අභ්‍යන්තරින් එන ඒවයි ගැට ගහගන්නේ නැතුව අපිට මේවා මේ හේතුඵල හැටියට දකින්න පුළුවන් වෙන්නේ නේ සර්? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්.
සිහියෙන් ඒ සිදුවීම පෙන්නනවා. හැබැයි ඒ එතන වීරියක් ඕනේ. වීරිය කලේ නැත්තම් නිකන් පෙවුනට මදි. පෙවුනහම ලැබෙන නිදහසක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ සිහියෙන් හිටියා කියලා. මේ විසඳගන්නේ කොහොමද කියන එක අන්න හොයාගන්න. ඒක තමයි නුවණ ඕනේ. ඥානිය ඕනේ. ඒ සති සම්පජඤ්ඤය ඕනෙන්නේ එතකොට. ඒ සති සම්පජඤ්ඤයෙන් ගියොත් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ඒ සිහියයි ප්‍රඥාවයි දැන් සිහිය කියන්නේ වර්තමානයේ වෙන දේ පෙන්නනවා එච්චරයි. හරි කියන්නේත් නැහැ, වැරදි කියන්නේත් නැහැ. එයා කැඩපතක් විදිහට පෙන්නනවා. දැන් වෙන්නේ මොකද්ද? ඉතින් ඒකෙන් විසඳෙන්නේ නැහැ. විසඳෙන්න ප්‍රඥාව අවශ්‍යයි. ඒතර මේ දෙන්නා අතර මේ බැලු බැලුට සම්බන්ධයක් නැහැ ප්‍රඥාවයි සිහියයි අතර. ඒතර ඒ සම්බන්ධේ කාලම තමයි සති සම්ප්‍රඥයෙන් හදන්නේ සිහි බුද්ධියෙන්. සිහි බුද්ධියෙන් තමයි සිහිය ප්‍රඥාවෙතට පරිණාමය කරන්නේ. ඒක දියුණු කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ නුවණ අවශ්‍යයි.
සර් එතෙන්දී අර මනෝකුබ්බංගම ධම්මා ගාථා වගේ ඒ තත්ත්වයට කියන්නේ මනස චේ පසන්නේන බස්සතිවා කරෝතිවා කියන මේ එතන ඒ ගාථාවේ අර්ථයක් යදෙනා නේද සර්?
ඔය එතන මේ මේ ගාථාව ගන්න පුළුවනි. ඔය එතනින් කියන්නේ මේ හිතේ විත් ස්වභාවයේ හිතේ තියෙන දෙබිඩි ස්වභාවය එතන කියන්නේ. නරක් වුණු හිතයි පදුට්ට චිත්තේන, පදුට්ට කියන්නේ හොඳටම දූෂණය වුණු හිත. හොඳටම කිලුටු වුණු, අපිරිසිදු වුණු, දූෂණය වුණු හිත. පදුට්ට චිත්ත. ඊළඟට ඔබතුමී කිව්ව සිත් පසන්න චිත්තය, පැහැදුණු හිත, පිරිසිදු හිත, හොඳ හිත, ඕනම හිත. ඉතින් මේ සාමාන්‍යයෙන් ඔය අන්ත දෙකේ තමයි හිත තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ පදුට්ට චිත්තේ. කියන්නේ කිරුටුණු හිත, නරක්ුණු හිත තමයි වැඩිපුර පහළ වෙන්නේ. කොහොම අඩුවෙන් තමයි උත්සාහයෙන් වීරියෙන් තමයි ප්‍රසන්න හිතක් අත හදාගන්න ඕනේ. ඉබේට ඇති වෙන්නේ නැහැ. වීරියෝනි හිත පහදාගන්න, පිරිසිදු කරගන්න. එතකොට වැඩිපුර තියෙන්නේ කිරුටුණු හිතක් නා හැම දෙයක්ම කරන්නේ හිත මුල් වෙලා නිසා ඒ කිලුටුණු අපිරිසිදු වුණු නරක්ුණු හිතකින් කියන කරන හිතන දේවල් වල ලැබෙන්නේ දුක. ඒකෙන් සැපක් බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන්නේ දුක. ඒ දුකත් අර හිත යන තැන් වල ඇදගෙන යනවා. එයාටම තමයි කරේ තියන්නේ. ඒක වෙන කවුරුත් තරම් එන්නේ නෑ දුක. තමන්ම හදාගන්න දුක තමන්ම ඔළුවේ තියාගෙන යන තැන ගෙනියන. හැබැයි පැහැදුණු හිතකින්, හොඳ හිතකින්, පිරිසිදු හිතකින් එහෙම හිතක් හදාගෙන කෙනෙක් ඒ හිතින් යමක් කියනවද, කරනවද, හිතනවද, ඒන් ලැබෙන්නේ අස්සසිල්ල. සැනසිල්ලද? සැනසිල්ල කියන එක ඔළුවේ තියන් යන්න ඕන දෙයක් නෙමෙයි. ඔළුවේ තියන් යන්නත් බෑ සැනසිල්ල. සැනසිල්ල හරියට කෙවණැල්ල වගේ අපි කොහෙ ගියත් අපව අත්හරින්නේ නැතුව එනවා. ඡායාවන් පායින්දී ධර්මතාව තමයි එතන කියන්නේ. මේ හිත නරක් වෙන්නේ ඒ යථා ස්වභාවය ගැන අවබෝධයක් නැති නිසා. ඒ නිසා තමයි හිත නරක් කරගන්නේ. යථා ස්වභාවය ගැන හිතට අවබෝධයක් තියෙනවා නම් හිත පිරිසිදුව ලස්සනට තියාගන්න පුළුවන්. ලස්සනට තියාගන්න පුළුවන් නම් වර්තමානයක් සැනසෙල්ලේ ඉස්සරහ තියෙනවා නම් ඒ ඉස්සරහ සැනසෙල්ලේ ඉන්න පුළුවන්.
සේ ගාත දෙකෙන්ම මිදිලා සංස්කාර අලුතින් සකස් නොකරගෙන යන්න උත්සාහ කරන එක නේද සර් නුවණින් කළ යුත්තේ?
ඔව්. ඒ අපි මේ ඔය මේ කිලිටි හිතින් පිරිසිදු හිතට ඉස්සෙල්ලා එන්න ඕනේ. එකපාරට මේ දෙක දකින්න නැතුව මේ කිලිටි හිතින් නිදහසිතකට එන්න බෑ. ඉස්සෙල්ලා මේක යන පිළිවෙලක් තියෙනවා. ඒ මේ කිලිටි හිත ඉස්සෙල්ලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ තමයි අතාරින්නේ. අතහැරීමෙන් ඊට පස්සේ එහෙම නැත්නම් අර මේ කිලුටු කම නිසා ඒක දැකලා අතහැරියාම ඒක සැබෑ අතහැරීමක් නෙමෙයි. එතන තියෙනවා බලාපොරොත්තුවක් පිටු කරගන්න බැරි වුණු අපේක්ෂා බංගත්වයක් තියෙනවා. ඒ නිසා මේ හිතේ මේ කෙලවරයි ඒ කෙලවරයි දෙකම දැක්කහම මේ කෙලවරේ ඉඳලා එහා කෙලවරටම ගියාම තමයි තේරෙන්නේ මෙහා දෙයක් නෑ. මේ දෙකම හිතේ සෙල්ලම්. සැපයි දුකයි දෙකම අවසාන වශයෙන් බැලුවහම හිතේ නිර්මාණ. ඒ නිසා මේ ඒ ඒක තමයි ඒ අවබෝධය හම්බෙන ආකාරය. හොඳයි මේ තව ප්‍රශ්න සමහරට ඇති, ප්‍රශ්න නැතුවත් ඇති. මේ ප්‍රශ්න තිබ්බත් නැතත් අපි කාලය නිසා සාකච්ඡාව අවසන් කරමු. අද වැඩසටහන සඳහා මේ විවිධ ඉරුවින් අනුග්‍රහය දැක්වා. කවදත් මේ වැඩසටහන් සඳහා තාක්ෂණික අනුග්‍රහය ලබා දෙන කල්‍යාණ මිත්‍රයන් සිටිනවා. මේ ඈත සිට සම්බන්ධ වෙන්න උදව් වෙන ඒ හැම දෙනාමත් කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම නිල මධ්‍යස්ථානයේ පැමිණි පිරිසට ඒ දානමය අනුග්‍රහය දක්වන දැක්වූ කල්‍යාණ මිත්‍රයන් සිටිනවා. ඊයේ සංසත් අදුද්දෙත් දානීය සුපුරුදු පරිදි හැම දිනාටම පිළිගන්නේ හිතවත් බණ්ඩාරනායක මහත්මයා තුමා බොහෝ දෙනෙකු දන්නවා හැම දිනමකි ඔහුම ආදරයෙන් ගෞරවයෙන් හැම දිනාටම එක වගේ ඒ දානීය පිළිනමන්නේ මේ භාවනාව මේ ඉන්න ගමන ආගමන සාර්ථක කරගෙන යන්න ලැබේවා කියන චේතනාවෙන් තුමා ඒ සමගම අද දහවල් දානියේ පිළිනමන්නේ බොහොම දුර සිටින කල්යාණ මිත්‍රයෙකු ලක්ෂ්මන් මහත්මයා සහ ඒ එතුමාගේ බිරිඳ දිනියන් තිදෙනා එකතු වී අද දහවල් දානියේ පිළිනමන්නේ එතුමාගේ මීට අවුරුදු ගානකට කලින් මියගිය පියාණන්ට ඒ ගුණදාස ජයවීර මහත්මයාට ඒ වගේම මෑණියන්ට ජයන්ති ජයවීර මහත්මියට ඒ වගේම ඒ බිරිඳගේ මෑණියන් ඒ මියගිය බිරිඳගේ පියාණන් මියගිය ඒ ප්‍රේමදාස අමරසිංහ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ අරමුණි සහ ජීවත් වෙන ඒ ලක්ෂ්මන් මහත්මයාට බින්දට ඒ දිනියන් දිනාට සතුටින් සැලුවෙන් ජීවත් වෙන්න මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවශ්‍ය ඒ ශක්තිය ලැබෙන්නේ ඒ ප්‍රාර්ථනේ. එතුමා මැලේසියාවේ කුලාලම්පූර් වල ජීවත් වෙන්නේ හිතම පරිච්ඡේදෙ බොහොම කාලයකට ඉස්සරේදී දවසක් නැගුණා. ඉන්පසුව කාලයකටම නැගුණේ නැහැ. නමුත් මේ මාර්ගගත වැඩසටහන් වලදී තුමා සම්බන්ධ වෙනවා. බොහොම සජීවීව සක්‍රියව ඉන් බොහෝ ප්‍රයෝජන ගන්න බව එතුමා කතා කරන විට ප්‍රකාශ කළා. මේ හැම දිනකට මේ අනුග්‍රහය එතුමා නිලවල් දානි. ඒ වගේම මේ අද දවසේ මේ නපුතු කටි සඳහා සම්බන්ධ වෙනවා දායක වෙනවා ලලිතා මහත්මිය සුන්දර ලලිතා සුන්දර මහත්මිය මේ හැම දෙනා කෙරෙහිම කෘතවේදී පුණ්‍යානුමෝදන හැඟීමක් අපි ඇති කරගනිමු. මේ අනුග්‍රහයට හදවතින්ම උදවේදී වෙමු ඉඳෙමු. ඒ කල්යාණ මිත්‍රයන් කිසියම් වූ බලාපොරොත්තුවකින් මේ දානය පිළිගන්නවද ඒ සියලු බලාපොරොත්තු ඒ දැන් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා සිද්ධ වේවා කියා අපි අදවතින් ආශිර්වාද කරමු. පැමිණ සම්බන්ධ වූ සාදුරට සිට සම්බන්ධ වූ කල්යාණ මිත්‍රයන් හිතවතුනි මේ ගමන අතරමඟ නතර නොකර කෙළවරටම යන්න අධිෂ්ඨාන කරගනිමු. මේ සියලු දානයන් ධර්ම දානයන් ආමිෂ දානයන් ඒ සඳහාම අපි උදව් කරගනිමු ආධාර කරගනිමු. ඒ අධිෂ්ඨානින් පෝදා වැඩසටහන සමාප්ත කරමු. හැම දිනාටම සිතක්ම වේවා ශාන්තියක්ම වේවා. Sensing up with us.